මීළඟට ගරු රාජකෘෂ්ණ මන්ත්‍රීතුම ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
இன்றைய இந்த நாட்டிலே நடக்கின்ற சமகால பிரச்சனையை பற்றி பேசுவதற்கான ஒரு சந்தர்ப்பம். இன்று 2020 ஆண்டுக்கு பிறகு இந்த நாட்டிலே பல்வேறு பிரச்சனைகள் நடைபெற்று கோட்டாபாய ஜனாதிபதி அவர்களுடைய ஆட்சியில் மாறி அதற்கு பிறகு ரணில் விக்ரமசிங்க அவர்களுடைய ஆட்சி வந்து மக்களுக்கு என்ன நன்மை கிடைத்திருக்கின்றது என்று பார்க்கும் பொழுது பார்த்தால் 3 வேளை சாப்பாடு இன்று 2 வேளையாக 1 வேளையாக குறைக்கப்பட்டிருக்கின்றது. ரணில் விக்ரமசிங்க அவர்கள் இந்த நாட்டினுடைய ஜனாதிபதியாக வந்திருக்கின்றார், நிறைய செய்திருக்கின்றார் என்றெல்லாம் சொல்லுகின்ற அதே நேரத்தில் மக்களுடைய பிரச்சினை தீர்க்கப்படவில்லை என்பதுதான் எங்களுடைய கருத்து. ஆகவே இந்த பிரச்சனைகளை தீர்ப்பதற்கு ஒன்று கடன் வாங்குவது இல்லைனா காசு அச்சடிப்பது என்று சொல்லுகின்றார்கள். ஆகவே இது ரெண்டும் மேலும் மேலும் எங்களுடைய எதிர்கால சந்ததிக்கு சுமையை கொடுக்கின்ற ஒரு வேலையாகத்தான் இருக்கின்றது. அதை அப்பார் தள்ளிவிட்டு எங்களுடைய உற்பத்தியை என்ன மாதிரி அதிகரிக்க முடியும், அந்த உற்பத்திக்கு என்ன மாதிரி விலை கொடுக்க முடியும், ஏற்றுமதியை என்ன செய்ய முடியும் என்பதை பற்றி சிந்திக்க வேண்டும். ஆகவே இன்று இன்னொரு எதிர்கட்சி சொல்லுகின்றது, இந்த நாட்டிலே நாங்கள் வந்தால் ஊழலை ஒழிப்பதற்கான நடவடிக்கை எடுப்போம் என்று. ஆகவே இதை எல்லாரும் சொல்லுகின்றார்கள், ஊழலை ஒழித்தவர்கள் இதுவரைக்கும் கிடையாது இந்த நாட்டில். எல்லா வகையிலும் எல்லா விஷயங்களிலும் மருந்துக்கு கூட ஊழல் செய்து இன்று அந்த அந்த அமைச்சர் இன்று உள்ளே இருக்கிறதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே ஒரு நாட்டினுடைய பொருளாதாரம் என்பது முதலாவதாக ஊழலை ஒழிக்க வேண்டும், டிசிப்ளின் இருக்கணும், ஒரு நல்ல நன்னடத்தை இருக்க வேண்டும். அது இந்த நாட்டிலே இல்லாத வரைக்கும் இதுவரை செய்ய முடியாது என்பது என்னுடைய கருத்தாக இருக்கின்றது. இன்று தோட்ட தொழிலாளர்கள் மிகவும் கஷ்டத்துக்குள்ளான ஒரு சூழ்நிலையிலே இருக்கின்றார்கள். அவர்களுக்கு இன்று தோட்டங்களிலே வேலைகள் குறைந்திருக்கின்றது. 1000 ரூபாய் சம்பளம் தான் 7 வருஷமாக இன்று வாங்கி கொண்டு வருகின்ற ஒரு சூழ்நிலை இருக்கின்றது. ஆகவே இந்த சூழ்நிலையிலே அவர்கள் 2019-20 ஆண்டுகளிலே கோதுமை மாவு 80 ரூபாயாக இருந்தது, சீனி விலை 85 ரூபாயாக இருந்தது, மண்ணெண்ணெய் விலை 100 ரூபாயாக இருந்தது. ஆனால் இன்று எல்லாமே 4 மடங்கு அதிகரித்திருக்கின்றது. ஆகவே இந்த தோட்ட தொழிலாளருடைய வாழ்க்கை எப்படி முன்னேற்ற முடியும்? இது தோட்ட தொழிலாளர்களுக்கு மட்டுமல்ல, சாதாரண கிராம மக்களுக்கு இது பொருந்தும். ஆகவே இந்த இன்று ஒரு பிள்ளையை பாடசாலைக்கு அனுப்புவார்களானால் முன்பு 300-400 ரூபாயிலே இந்த பாடசாலை மாணவர்களை பாடசாலைக்கு அனுப்ப முடியும், அவர்களுடைய செலவுகளை பார்க்க முடியும். இன்று ஒரு ஒரு மாணவனுக்கு 2000 முதல் 3000 ரூபாய் வரைக்கும் செலவழிக்கப்படுக வேண்டும். ஆகவே வருமானம் இல்லாமல் செலவை அதிகரிக்கும் பொழுது அங்கு துண்டு விழுகிறது, அரசாங்கம் போலத்தான் இது. ஆகவே இந்த மாதிரியான ஒரு சூழ்நிலையில தான் இன்று அவர்கள் வாழக்கூடிய ஒரு சூழ்நிலை இருக்கின்றது. விவசாயிகள் ஒரு பக்கம், விவசாயிகள் இன்று விலைகள் அதிகரிக்கப்பட்டிருக்கின்றது. இன்று லீக்ஸோ, பீட்ரூட்டோ, கேரட்டோ எல்லாமே விலைகள் அதிகரிக்கப்பட்டிருக்கின்றது. ஆனால் அதற்கான செலவுகளும் அதிகரிக்கப்பட்டிருக்கின்றது என்பதை யாரும் உணரமாட்டார்கள். ஏனென்றால் இன்று உரம் என்ன விலை, அவருடைய அதாவது நாட்கூலி என்ன விலை கொடுக்கின்றார்கள், மருந்து என்ன விலை, அது போன்றவற்றை சிந்திக்க வேண்டும். அதே போல இன்று நாட்டிலே நடக்கின்ற, அதாவது உலகத்திலே ஏற்படுகின்ற இயற்கை சீற்றம் காரணமாக இன்று பல்வேறு துறைகளிலே இந்த வீழ்ச்சி ஏற்பட்டிருக்கின்றது என்பதை நாங்கள் மறக்க முடியாது. ஆகவே இவ்வாறான இந்த சூழ்நிலை, இன்று பெருந்தோட்டத்திலே வீடு கட்டி தருவதாக சொல்லி வீடுகளுக்கு அடிக்கல் நாட்டி வருகின்ற திட்டம் மிக வரவேற்கக்கூடியது. ஆனால் இதை தொழிற்சங்கம் அதாவது அரசியல் அற்று செய்ய வேண்டும் என்பது எங்களுடைய எதிர்பார்ப்பாக இருக்கின்றது. அதே 7 பேச்சுக்கானையில் தான் இன்னைக்கு வீடு கட்ட வேண்டிய ஒரு சூழ்நிலை ஏற்படுகின்றது. அதே பரப்பளவு தான் இன்றும் இந்த வீடு கட்ட வேண்டிய சூழ்நிலை ஏற்படுகின்றது. ஆகவே அதை மாற்றி அமைப்பதற்கு ஏதாவது திட்டங்கள் இருந்தால் நீங்கள் அதை செய்யலாம், அல்லது இதிலே பாதிக்கப்பட்டவர்களுக்கு முன்னுரிமை கொடுத்து அதை செய்ய வேண்டும் என்பதை நாங்கள் இந்த இடத்திலே கூறிக்கொள்ள விரும்புகின்றோம். அதே போல இன்று ஊடக சுதந்திரம் மறுக்கப்பட்டு வருகின்றது. இந்த நாட்டிலே இன்று ஊடகத்திற்கான சுதந்திரம் வெறுக்கப்பட்டிருக்கின்றது. நேற்று நான் அமைச்சரிடம் சொன்னேன், இப்பொழுது ஊடகத்துறையை அழைத்து பேசுகின்றார்கள், அதாவது பிரஸ் கவுன்சில் நடக்கப்படுகின்றது. இந்த பிரஸ் கவுன்சில்ல சிங்கள மாதிய அதாவது சிங்கள செய்தியாளர்களை மட்டும் அழைத்து பேசுவது ஒரு விசித்திரமான செயலாக இருக்கின்றது. ஏன் தமிழர்களையும் அங்கு முஸ்லீம்களையும் ஏன் அங்கு அழைத்து பேச முடியாது? அவர்கள் இந்த நாட்டிலே ஊடக விளையாடல் அல்லையா? அவர்களுக்கு இப்பொழுது நேற்று அமைச்சர் சொல்றார் அவருக்கு அவர்களுக்கு தனியாக வைக்கின்றோம் என்று. அவர்களுக்கு சிங்களம்
தெரியாது, அவர்களுக்கு
சிங்களம் தெரியும். ஆகவே சிங்களம் தெரிந்த அவர்களையும் இதில் இணைத்துக் கொண்டு இது பாகுபாடு இல்லாமல் செய்ய வேண்டும் என்பதை நான் உங்களுக்கு அன்பாக கேட்டுக் கொள்கின்றேன். அதே போல அஸ்வஸ்மா 15,000 ரூபாய் பெருந்தோட்ட தொழிலாளர்களுக்கும் கிடைக்க வேண்டும். அதிலே சட்டத்திட்டங்களை அப்பாற்பட்டு இதில் செய்வதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதையும் சொல்லுகின்றேன். பயங்கரவாத எதிர்ப்பு சட்டம் இன்று நீங்கள் கொண்டு வருவதற்கான முயற்சி செய்யும் பொழுது நீதிமன்றம் அதற்கான பல்வேறு வியாக்கினங்களை சொல்லியிருக்கின்றது. ஆனால் அந்த வியாக்கினங்களை ஏற்றுக்கொள்வதா இல்லையா என்பது இன்று உங்கள் மத்தியிலே ஒரு கேள்விக்குறியாக இருக்கின்றது. நான் நினைக்கின்றேன் சபை நடவடிக்கைகள் எடுக்கும் பொழுது அதை நீங்கள் கணக்கெடுக்காமல் பாஸ் பண்ணுவீர்கள் என்ற நம்பிக்கையும் எங்களுக்கு இருக்கின்றது. ஏனென்றால் கடந்த காலங்களிலே நிகழ்நிலை சட்டம் நடைபெற்ற பொழுது அதிலே பல்வேறு விஷயங்களை உயர்நீதிமன்றம் சொல்லியிருந்தது. ஆனால் நீங்க யாரையும் கணக்கெடுக்கல, யாரையும் கணக்கெடுக்கவில்லை. எந்த சட்டத்தையும் அமல்படுத்த வேண்டும் என்பதை அதனுடைய மாற்றங்களை கொண்டு வரும் வேண்டும் என்ற அக்கறை உங்களுக்கு இல்லை. எதை வேணும்னாலும் இந்த நாட்டத்தை அமல் செய்துவிட்டு நாட்டிலே இன்று மக்களுடைய பிரச்சனைகளை ஒரு பக்கம் தள்ளிவிட்டு எலெக்ஷனை எப்படி தள்ளி போடலாம், மக்களிடம் எலெக்ஷனை எப்படி கொண்டு போகாமல் செய்யலாம் என்பதை பற்றி தான் சிந்தனையாக இன்று செயல்பட்டு வருகின்றீர்கள். ஆகவே இவ்வாறான செயல் மூலமாக இந்த நாட்டினுடைய ஜனநாயகம் ஒழிக்கப்படுகின்றது, ஜனநாயகத்தினுடைய குரல் வலை நசுக்கப்படுகின்றது. ஆகவே மக்களுடைய எதிர்பார்ப்பு இந்த நாட்டிலே சுபீட்சமாக வாழ வேண்டுமானால் ஒரு நல்ல அரசாங்கத்தை உருவாக்கி அந்த நல்ல அரசாங்கம் மூலமாக ஒரு நல்லாட்சியை ஏற்படுத்துவதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை சொல்லி என்னுடைய பேச்சை நிறைவு செய்கின்றேன். நன்றி.
ஸ்துதி கரு மந்த்ரித்துமா. மீலங்கட்ட ஜயந்த வீரசிங்க மந்த்ரித்துமா அவத்துமாட்ட வினாடி தாயக காலத்தினோ ஓட பிளீஸ் மூலாசனேட்ட ஹரிணி அப்பே அமேசூரி மந்த்ரித்துமியா அமர்சூரி மந்த்ரித்துமியா மூலாசனேட்ட.
பதாகரன் கரு மந்த்ரித்துமா
புலாசனாரூட மந்திரித்துமேனி, அத மெத்தன கதாவால் அகன்னு இன்னொட்ட பேதிலிவ பேனவா பரண தட்டியாக நவத்த நவத்த வாதனே கரக்கர தமாய் விபக்ஷ கேனியா ஐமே கீபதனே கேனோ அகுனமே பங்கொலுத் பாவே பங்கொலுத் பேச்சரட்ட கரு சபாபத்துமியனி அவருந்தகட்ட இசல்ல அவருந்தகுத் ஹமாரகட்ட இசல்ல திபிச்ச தத்வயக் அதத் அதல அதல கண் ஹிந்தா மம் பொண்ணம் மதக்கல்ல தென்னம் அது அப்ப இன்ன தத்வய கரு ஜனாதிபத்துமா ரட்ட பாரகத்தை கொய் கிரமேட்டது கீழ கொய் அவஸ்தாவது கீழ அப்ப கௌருந்தான் எக்க நாயக்கே பாரகண்ட பேக்கி பெட்ரோல் போலிங் கேஸ் போலிங் கோ அதேவ கோயவ எதா திபுன தத்வய நவத்த நவத்த உளுப்ப உளுப்ப நதி பங்கொலுத் பாவக் அதினேக சாதாரண ஜனாதிபத்துமா அத ரட கெலிம்ம ஏதிபிச்ச தத்வய ஆபசட ஹரோல நெத்த ஏவ அமதக வேலா தீயனோ அனங்கி இப்ப தேனுக்குட்ட மம் மதக்கல்ல தென்னங் ஃபேக்ட்ஸ் அண்ட் ஃபிகர்ஸ் நெத்தங் கருணு காரணா கீபேக் கியல் அது இன்ஃபிளேஷன் எம நெத்தங் உத்தமனே கோம தத்வகத திபுனே கரு ஜனாதிபதித்துமா கொத்தன்டது கேனாவே மேக்க அப்படி கௌருத்தான்னவா 50.6 திபிச்ச உத்தமனைய 6.7 பெஸ்வா கௌத ஜனாதிபதி ரணில் விக்ரமசிங்க மத்தித்துமா தம்மேகட்ட நரக்காய் கீன வந்து மேங்கு ஏக கரான் நெப்பாய் கீல அது கியான் ஈலங்கட்ட ஐய் காட்டத புலுவாங்குனே ஐ கோமத கரு ஜனாதிபத்துமாட்ட புலுவாங்குனே 50.6 திபிச்ச உத்தமனே 6.8 பாசா ஏகட இங்கிலீஷே கீனோனா கெலிம்ப கேன் குளம் perfect proper fiscal management. ආර්ථික ඉතා හොඳට හසුරුවපු නිසා එතුමා ඒ ආකාරයට කටයුතු කළේ. දැන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියකි මැතිතුමියනි හැමෝන්ටම මුළු රටටම වදින දෙයක් නේද මේ උද්දමනේ. එතකොට ගරු ජනාධිපතිතුමා ඉතා හරි ආකාර ලෙස ආර්ථිකය හසුරෝලා දැන් බැහැලා තියෙනකොට උද්දමනය සාමාන්‍ය උද්දමනය 6.4ට ඒක වැරදි කියලාද කියන්නේ? ඊළඟට බලන්න කාටත් වදින දේ තමයි ආහාර උද්දමනය. ඒක තිබුණේ කොහොමද? ඒක තිබුණේ 50.4ට. නරක නෑනේ. කවුද ඒක බැස්සුවේ 3.3ට? ගරු ජනාධිපතිතුමා. ඒක කළේ කොහොමද? ඒක කළෙත් හරියාකාරව ආර්ථිකය හසුරවපු නිසයි. ඒ හැකියාව එතුමාට තියෙන. කාටවත් කියන්න පුළුවන් මේක 3.3 නෙවෙයි යද කියලා? අඩු කරපේකද වරද මං අහනවා. ඉතින් එම නිසා ඔය පරණ තැටි ගෙනල්ලා මෙහාට බංකොලොත් භාවය කිය 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 ඒක අවුරුද්දකට හමාරකට ඉස්සලනේ ඒවා තියුණේ. අද නැති බංකොලොත් භාවයක් ගැන තාම කතා කරන්නේ. ඊළඟට බලන්න ඉන්ට්‍රෙස්ට් රේට් එක නැත්තං පොලි අනුපාතය කොහොමද තිබුණේ? තිබුණේ 128යි. අද කීයද? අද 112ට බස්සලා. වැරදි කියලාද කියන්නේ මේවා? කවුද මේවා කළේ? ගරු ජනාධිපතිතුමා නේද? අවුරුදුක කාලයක් ඇතුළත නේද මේ ආර්ථිකය හැසිරෙව්වේ? ඒ පෙන්නලා තියෙන දක්ෂතාවයේ මදිද? අවුරුද්දකට හමාරකට ඉස්සෙල්ලා තිබිච්ච ආර්ථික තත්ත්වයක් ඇදලා අරගෙන බංකොලොත් කීකේ කතා කරන්නේ? කොහෙද අද අපිට තියෙන ওই බංකොලොත් භාවය? අද කොහෙද තියෙන්නේ? දැන් බලන්න රාජ්‍ය ව්‍යවසාය ස්ටැටියුටරි බොඩීස්, ඒ රාජ්‍ය ව්‍යවසායන්ගේ තිබුණ පාඩුව කොච්චරද? රුපියල් 745ක් බිලියන. මියන්න නෙමෙයි බියන්න, බිලියන. 2022 අග වෙනකොට එහෙමයි තිබුණේ. අද කොහොමද? අද ඒවැ පෙන්නලා තියෙනවා ලාභයක් බිලියන 313ක්. කවුද මේක කෙරුවේ? සක්‍රයද මහා බ්‍රහ්මයාද? ගරු ජනාධිපතිතුමා හරි නිසි ආකාරයෙන් කරපු ආර්ථික සැලැස්ම, ආර්ථික වැඩසටහන නිසයි. ඒක එතුමාට ඒ විදිහට කරන්න පුළුවන්. මේ එක කොනකින් නම් අනිත් කොනට යනකම් ගෑස් පෝලිං, පෙට්‍රල් පෝලිං, ආහාර පෝලිං තිබුණේ. ගරු ජනාධිපතිතුමා රට බාර ගන්නකොට. අද කොහොමද? අද දැනට ඇවිල්ලා තියෙන සංඛ්‍යා ලේඛන අනුව 300,000ක් ඇවිල්ලා තියෙනවා ටුවරිස්ට්ලා, නැත්තම් මේ විදේශික සංචාරකයන්. මේක අනිවාර්යෙන් ඉතා විශාල ප්‍රමාණයකට එතුමාට මේක නගලා ගන්න පුළුවන්. ඒවා වළක්වන්න තමයි බොහොම දෙනෙක් හදන්නේ. නැවත නැවත නොඑක් ප්‍රශ්න ඇති
කරගන්න. මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි.
නොඑක් ප්‍රශ්න ඇති කළා පුළුවන් නම් මිනිස්සු පාරට බස්සලා, අර පිටරට මිනිස්සු එන එක නවත්තලා, රටේ ආයෝජන ගේන එක නවත්තලා කටයුතු කරන්න බොහොම දෙනෙක් සන්තෝෂෙන් නැති. නමුත් අපි ආඩම්බර වෙන්න ඕනේ ගරු ජනාධිපතිතුමා මේ කරලා තියෙන වැඩපිළිවෙලට. දැන් උරුමය කියන ප්‍රෝග්‍රෑම් එක එපයි කියලාද කියන්නේ? වැරදි කියලාද කියන්නේ? 1897 මුඩුබිම් පනතෙන් සුද්ධෝ පවරගෙන හිගමනයට බස්සපු අපේ මිනිස්සුන්ට නැවත ඔප්පු දෙන එක වැරදිද? එක එක නායකයෙකුට ඕක කල්පනා වුණාද? 1897 තිබිච්ච මුඩුබිම් පනතෙන් වෙච්ච අසාධාරණය නැති කළා මිනිස්සුන්ට ඒ ඉඩං අයිතිය දෙන එක. ඊළඟට නිවාස 50,000ක විතර, ඒකක 50,000ක විතර නිවාසවල අයිතිය ලැබෙනවා මහ ජනතාවට. ඒව සමහරුන්ට අමාරු ඇති. නිවාස ඒකක 50,000ක් කියන්නේ පවුල් කීයක්ද? පුද්ගලයෝ කී දෙනෙකුට ඒ සහනය ලැබෙනවද? මේ සේරම කරේ ජනාධිපතිතුමා අවුරුද්දක ඇතුළත, කාලයක ඇතුළත නේද? එතකොට මේ අවුරුද්දකට එකහමාරකට ඉස්සෙල්ලා තිබිච්ච බංකොලොත් භාවය කියලා කියආපු එක ඇදලා අරගන්න වටිනවද? බංකොලොත් භාවය තිබුණේ මේ ජනාධිපතිතුමා යටතේ නෙවෙයි නේද? වෙනත් ජනාධිපතිවරයෙක් යටතේ නේද?
අවසන් කරන්න ගරුක මන්ත්‍රීතුමා,
මට මොහොතක් දෙන්න, මං වැඩි වෙලා ගන්න නෑ. එතකොට මේ වෙනත් ජනාධිපති
කාලේ අවසන් ඉතින් අවසන් කරා.
හරි. එම නිසා මේ යම් කිසි කාලයක එක්තරා ජනාධිපතිවරයෙක් යටතේ තිබිච්ච බංකොලොත් භාවය දැන් අදින්න ඕනේ නෑ. දැන් මේ රට බොහොම සරු සශ්‍රීක රටක් බවට පත් කරන්න ජනාධිපතිතුමා අඩිතාලම දාලා තියෙන එක එතුමා කරාවි. එතුමාට අපි සම්පූර්ණ සහාය දෙන්න ඕනේ. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මට දීපු කාල සීමාව දැන් අවසන් නිසා මම හිමිහඬ වෙනවා. බොහොම ස්තුතියි මට කාලය ලබා දුන්නට.
බොහොම ස්තුතියි ගරු ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය, ඔබට විනාඩි 10ක කාලයක් තියෙනවා.
මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, ඔබතුමිය ඔතන රැඳී සිටින විට මට හැමතිස්සෙම හිතෙන එක ගෞරවයක් හැටියට. මේ රටේ වැඩිපුරම ජීවත් වෙන්නේ 54%කට වැඩියෙන් ඉන්නේ අපේ රටේ කාන්තාව. මේ කාන්තාව කියන අම්මා කියන මේ කාන්තාව තමයි මේ රටේ මොන ආර්ථිකය කරගෙන ආවත් ඒකෙන් කිසියම් අවස්ථාවක පීඩණයට පත් වෙන්නේ. මට මේ ගරු පාර්ලිමේන්තුවේ කියන්න බෑ, අද මුළු රටේම ජනතාව සියල්ල සම්පූර්ණ වෙච්ච අය කියලා. මොකද මම අතීතයේ බොහෝ දේවල් දැකපු කෙනෙක්. මම අතීතයේ ගැන බොහෝ දේශපාලඥයන් කියපු සුරංගනා කතා අහපු කෙනෙක්. ඒ සුරංගනා කතාවල රෝසමල් යහනාවල් කාන්තාවට එදත් හැදුවා අදත් හදනවා. ඒ බොරුවෙන් කාන්තාව රවටන්න එපා. මම බොහොම පැහැදිලිව කියනවා, විශාල වැඩපිළිවෙලක් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා යටතේ අපි කරගෙන යනවා. මට මම ඒ සියල්ල මේ අවස්ථාවේදී කියන්න අමාරු වුණත් මගේ කාල වේලාවට අස්සැන්නගෙන කතා කරනකොට අපි තව ලක්ෂ ගණනකට උන්ට ඒ අවස්ථාව ලබා දෙනවා. අපි විශේෂයෙන් කියන්න ඕන, නියාමය නොකළ ශුද්ධ මූල ණය කාන්තාව පෙළෙන අවස්ථාවක් ඒක. කාන්තාවගේ ගෙදරට සමහර කාන්තාවෝ ඉන්නවා, සැමියට යන්න එපා කියනකෝ හරි, මොකද මේ ණයකාරු ඇවිල්ලා ඔවුන්ට බලහත්කාරකම් කරනවා. දැන් දැක්කනේ අද පත්‍රයේ දාලා තියෙනවා, බස් රථයේ සිද්ධ වෙන අපචාර හොයන්න ගිය පොලිස් කාන්තාවටත් අතවර කරලා. ඒක තමයි අපේ රටේ අද තියෙන තත්ත්වය. කාන්තාව කෙරෙහි ඇති භක්තිය ගෞරවය කෙලසුණු කල මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් හැබැයි ඔබ කියනවා අපි අනන්තවත් අප්‍රමාණවත් මේ උත්සාහ කරන්නේ ඉදිරි අනාගතයේදී බිහිවෙන දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේල ලබා දීලා ඒ අම්මව පෝෂණයෙන් ඉහළ මට්ටමකට ගෙනාවාම ඔවුන් ඉතාම පැහැදිලිව අපිට දකින්න පුළුවන් සෞඛ්‍යෙන් පිරිපුන් දරුවෙක්ව බිහි කරනවා කියලා. ඒක නිසාමයි අපි රුපියල් 85,08,000ක් ග්‍රාමීය කාන්තාවන්ගේ ජීවිතයට පීඩනයට ඔවුන් වෙනුවෙන් යොදා. දැන් කාට හරි කියන්න පුළුවන් ඔච්චර දින්නේ ලංකාවේ කාන්තාවෝ කියලා. නෑ, කැඳ උගුරක්වත් නොදීපු අය දෙන්නම් කාසි වලට කතා කරද්දී අපි කරපු දෙයක් කරන්නට මට විශ්වාසය තියෙනවා. අපි ගෘහ මූලික රුපියල් 28,04,000 හතලිස් දාහක් ස්වයන් රැකියා සඳහා කාන්තාවන් යොමු කරනවා. ආබාධිත සමහරු කියනවා අර්ධ ආබාධිත කියලා. ඒ කියන්නේ එක හැප්පෙනවා අනිත් හැප්පෙන්නේ නැහැ. නමුත් ආබාධිත කියන්නේ හැමදිනට මේක පොදු වචනයක්. එතකොට ආබාධිත අද මේ අස්වැසුමේදී එහෙම නැත්නම් තවත් මොන හරි දීමනාවක් දෙනකොට මම වැඩිපුරම කල්පනා කරේ වැන්දඹු මව ගැන. අසරණ කවුද? වැන්දඹු අනත්දරු ආධාර ලැබෙනවා බොහෝ විට රජයේ සේවකීන්ට. නමුත් මේ රටේ අහිංසක කාන්තාවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. එහෙම කිසිම ආධාරයක් නැති ඒ අය අතරින් තෝරාගත් කාන්තාවන්ට තමයි අපි ඒක වැඩිපුර හරි ගස්සලා මේ ස්වයන් රැකියා ක්‍රමවේදයක් හදලා දෙන්නේ. ඊට අමතරව උදෑසන ආහාර වේල කුඩා දරුවන් වෙනුවෙන් දරුවන්ට මන්ද පෝෂණයෙන් පෙළෙනවා කියන කතාව නිසා දරුවන් එයින් වළක්වා ගැනීමට තමයි අපි උදෑසන ආහාර වේල දෙන්නේ. පෞගේ කාලේ තිබ්බේ රුපියල් 30යි කියලා. රුපියල් 30 නෙවෙයි, රුපියල් 30න් හරිම අමාරුයි දරුවෙකුට උදේට ගන්න දෙන්න. ඒ නිසා තමයි ගරු ජනාධිපතිතුමා ඒක රුපියල් 60ක් කරේ. මම ඉදිරි කාලේදී ජනාධිපතිතුමාගේ ගිල්ලා සිටින්නේ මේ රුපියල් 60ක් නෙවෙයි, ඇත්තම පෝෂණය ලබා දෙන්න අපිට රුපියල් 100ක් මේ දරුවෙක් වෙනුවෙන් වෙන් කරා. නමුත් ඒකේ ප්‍රමාණයේ දේශ බලනකොට විශාලයි. අපි විශාල මුදල් ප්‍රමාණයක් ඒකට යට කරන්න ඕන. මේ රටේ කවුරු කිව්වද කාලයක් කියනවා රටේ ආර්ථිකයේ කඩාකප්පල් වෙලා ආර්ථිකයේ බංකොලොත් වෙලා සියල්ල වෙන. නමුත් කාලෙකට පෙර තිබුණාට වඩා අපිට කිසියම් සහනයක් ලැබුණු අවස්ථාවක් මේක. අපි බොහෝ දුක් විඳපු අවස්ථාවක්. අර කට්ටියක් මහපාරට පැනලා ගෝල්ෆේස් පිට්ටනියේ කෑ ගහද්දි ඒ දවස්වල මටත් හිතුණා ඒකට යන්න. හේතුව මට පෙට්‍රල් නැති වුණාම, මට ගෑස් එක ගන්න බැරි වුණාම මං කල්පනා කරා මේ රටේ මේ විදිහට ජීවත් වෙන්නේ කොහොමද මිනිස්සු කියලා. අර මිනිස්සු ටිකත් එක මටත් ගියා නම් හොඳයි කියලා. නමුත් අපි කිසියම් ආලෝකයක් දැන් දකිනවා. මේ ආලෝකය තුලින් මේ රට වෙනස් මගකට ගිහිලා තියෙනවා. ආර්ථික උද්දමනයේ පහළට බැහැලා තියෙනවා. මේ සියල්ලේ ප්‍රතිලාභ අපි ලබා දෙන්නේ වැඩිපුරම අම්මට. කාන්තාවට අම්මා කැමති නෑ තමන්ගේ පුතාව දැකගෙන යනවට කොහෙවත්. ගිහිල්ලා ඔවුන්ට ජීවිතේ මරණය අතර සටනක යෙදিলা ඔවුන්ගේ ජීවිතේ විනාශ කරනවට. කොයිතරම් දහස් ගණනක් දරුවෝ මේ රටේ විනාශ වුණාද කියලා මම අත්දැකීමෙන් දන්නවා. මං හිතන්නේ අපේ ගරු මන්ත්‍රීතුමියනි, ඔබතුමිය මූලාසනාරූඪ ආදරණීය මන්ත්‍රීතුමියනි, ඔබතුමිය ඉපදිලාවත් නෑ. නමුත් මම රෝහණ විජේවීර මැතිතුමාගේ පන්ති ගියේ කෙනෙක්. ඇල්පිටියේ ආනන්ද අපේ ජයන්ත කරුණාතිලක මහත්තයා දන්නවා මං ඒ ඉස්කෝලෙට ගියේ කියලා. ඒ 70 ගණන් වල අපි ඒ පන්ති වලට ගිහිල්ලා අපි එදා හිතුවේ ජීවිතේ වෙනස් විදිහකට. මම දන්නවා ඒ වෙනසේ සැබෑ වෙනස. ඒක නිසා අද ඔබ හිතන වාට වඩා වෙනස් විදිහට 1970 ගණන් වල පාසල් ගිය තරුණියක් හැටියට මං හිතුවා මගේ ජීවිතේ මගේ දෙමව්පියෝ බේරගත්තේ බොහොම අමාරුවෙන්. මගේ නම් ගම් ගිහිල්ලා මට ඉතින් මම මේ සියලු අත්දැකීම් තුළ ජීවත් වෙන කෙනෙක්. මම මේ දේශපාලනය කරන්න ආවේ ඕනෑ තරම් සැප විඳින්න තියෙන අවස්ථාවල් අතහැරලා. ගැහැණියක් හැටියට අද මම මේ දුප්පත් අහිංසක කාන්තාව ගැනයි කතා කරන්නේ. අපේ රජය මේ කාන්තාවන්ගේ අවශ්‍යතා ඉටු කරන තාක්කල් මම ඉන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක. හැබැයි ඔවුන්ට කිසියම් පාඩුවක්, ඔවුන්ට විනාශයක් ලං වෙන අවස්ථාවක් වුණොත් මට මේ දේශපාලනය අවශ්‍ය නැහැ. ඉතින් මම ඔබතුමන්ලාට බොහොම ආදරෙන් කියන්නේ මේකේ තියෙන විශාල
ගරු ඇමතිතුමිය තව විනාඩි දෙකයි.
මේ ප්‍රතිලාභීන් වෙත ආබාධිත සහිත අයට ඒ අයට අපි විශාල මාසික දීමනාවක් ජීවන ආධාරයක් රුපියල් 5000ක ජීවන ආධාරයක් ලබා දෙන ඒ වගේම ආධාර උපකාර කරනවා. දරුවන්ට මව්වරුන්ට මේවා තියෙන ගණන් ටික ඔක්කොම මම හිතන්නේ මම මේක සභාගත කරනවා. මේ 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 තියෙන සියලු දේවල් මේවා මට කියාගන්න අමාරුයි. මොකද කාලේ ඉතාම අවශ්‍යතාවයකින් පිරිමහගෙන කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් අපේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු මහා ව්‍යාසනයකට රිදී රේඛාවක් දැන් පායගෙන ඇවිත් තියෙනවා කියලා මම බය නැතුව කියනවා. තව අවුරුද්දක් දෙකක් අපි ඉදිරියට යනකොට අපි මීට වඩා වෙනසක් මේ රටේ සියලු විශේෂයෙන්ම රටේ කාන්තාවන් උදෙසා කිරි දෙන අම්මාවරුන් වෙනුවෙන් බොරු රෝසමල් යහනාවලට රැවටෙන්න එපා. අපි ගෑනු හැමදාම රැවටෙනවා. අපි දකිනවා මේ රෝසමල් යහනාවල ගැන සිහින. ඒ සිහිනවලට ඔබ රැවටෙන්න එපා. ඒ සිහිනවල තියෙන්නේ බොරුව. ඔබව අන්දනවා, ඔබව රවට්ටනවා, ඔබව විනාශ කරනවා, ඔබේ දරුවොත් විනාශ කරනවා, ඔබේ පවුලත් විනාශ කරන නිසා මම හිතනවා මම කාන්තාවක් හැටියට මගේ ජීවිතේ බොහෝ අත්දැකීම් තියෙන, ජීවිතේ විඳලා තියෙන, විනෝලක් තියෙන ගෑණියක් නිසා මට අයිතියක් තියෙනවා රටේ මේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් මේ කතාව කරන්න සහ විශාල වැඩ කොටසක් දියත් කරමින් කාන්තාවගේ සෞඛ්‍ය සම්පන්න කාන්තාවක් අපි මේ අවස්ථාවේදී හිතන්න ඕනේ. අපේ කාන්තාව රසක් සෞඛ්‍ය ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. ඔවුන්ට ගැප් ගෙල පිළිකාව, එහෙමනම් එහෙම නැත්නම් පියවරු පිළිකාව, මේ වගේ අමාරු කාර්යයන් වලට ඔවුන් මුහුණ දීලා
කරු ඇමතිතුමිය අවසන් කරන්න.
ඒ සියල්ලටම ඔවුන් සමග අත්වල් බැඳගෙන ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගන්න මං හිතනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ ජනාධිපතිතුමා විශාල සේවයක් කළා තියෙනවා. ඉදිරියටත් ඒ සේවය ජනතාවට ලැබී කියලා.
බොහොම ස්තුතියි ගරු ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා. ඔබට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමීනි, ගාල්ලේ අමරසූරිය පරපුරේ කාන්තාවක් මූලාසනයේ තියාගෙන බෙන්තරෑල් පිටිය නියෝජනය කරන කාන්තා ඇමතිතුමියගේ කතාවෙන් පස්සේ මේ විවාදයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. සභාපතිතුමීනි, රටේ වර්තමාන තත්ත්වය ගැන සභාව කල්තැබීමේ විවාදය පවත්වන මේ මොහොත වන විට රටක් බංකොලොත් කරලා ආර්ථිකය බිඳ වැට්ටුවහම ඒක ඒ රටේ ජනජීවිතවලට මොනතරම් බලපානවද, ඒක කොච්චර කටුක අත්දැකීමක්ද කියන යථාර්ථයට මේ මොහොතේ අපේ රටේ ජනතාව ඒක අත්විඳිමින් සිටින මොහොතක්. ආර්ථික ඝාතකයන් කීප දෙනෙකුගේ කල්ලියකට සමස්ත රටකට ජනතාවකට සිදු කළ හැකි විනාශය මොනතරම් භයානකද කියන එක අද මුළු ශ්‍රී ලාංකීය සමාජයටම හොඳටම දැනෙනවා. සභාපතිතුමියනි, මේ මොහොත වන විට අපි දන්නවා බොහෝ ගෙවල් වල තත්ත්වය. ගෙදර තිබුණු රත්තරම් බඩු ටික, පුංචි දරුවාගේ පංචාවුදියත් කනකර බඩුත් සින්න වෙලා තිබෙන හැටි අපි අහලා තිබෙනවා. මේ පවතින ආර්ථික අර්බුදයේ බලපෑම අධ්‍යාපන ශ්‍රේෂ්ඨයට ඉතාමත්ම තදින් බලපා තිබෙනවා. ඒක කොච්චර බරපතලද කියනවා නම් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව පැහැදිලි වෙනවා. පාසල් යන වයසේ දරුවෝ 129,000ක් පමණ මේ වෙද්දි පාසල් යාම නතර වෙලා කියලා. යුනිසෙෆ් වාර්තාව පෙන්වලා දෙන විදිහට 111,000ක් පාසල් දරුවන්ට අධ්‍යාපන ආධාර අවශ්‍ය බව හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම අපි දන්නවා දරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න ගෙවල්වල දැන් අපේ ජයන්ත වීරසිංහ මන්ත්‍රීතුමා කිව්වා මේක බංකොලොත් නෑ, ඇයි එහෙම කියන්නේ, හරියට නිකන් අපි බංකොලොත් කරා වගේ එතුමා කතා කරේ. නමුත් එතුමා මොන විදියට කිව්වත් දරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න ගෙවල්වල අද දෙමව්පියෝ කල්පනා කරනවා කොයි දරුවාට උගන්වන්නේ කියලා. පොට්ටික ගන්න එක ප්‍රශ්නයක්, සබත්තු කුට්ටමක් අරන් දෙන එක, පාසල් බෑග් එක අරන් දෙන එක, බස් ගාස්තුව දරා ගන්න එක. ඔබතුමී දන්නවා අද ඕනම දරුවෙක්ට මේ තියෙන තරඟකාරීත්වෙත් එක්ක බාහිර පන්තියක් දෙකක් යන්න වෙනවා. බාහිර පන්ති ගාස්තුවක වෙන එක අද ගැටලුවක් වෙලා තිබෙනවා. පාසල්වල භෞතික හා මානව සම්පත්වල විශාල උනතාවයක් පවතිනවා. ගුරුවරු 40,000ක විතර පුරප්පාඩු තියෙනවා රට පුරා පාසල්වල. ඒ වගේම ඔබතුමී දන්න ශේෂ්ත්‍රයේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්න සිසුන් සංඛ්‍යාව 30,000 ඉඳලා 59,000ට වැඩි කරා. ඒක ඒ හා සමානුපාතික උසස් අධ්‍යාපනයේට අරමුදල් වෙන් කිරීමක් අද සිද්ධ වෙලා නැහැ. විශ්වවිද්‍යාලවල 12,992ක් ආචාර්යවරු සිටිය යුතු වුණත් දැනට සේවය කරන්නේ 8,500ක් වගේ පිරිසක්. ඒකිනුත් අධ්‍යයන නිමාඩු ගිය පිරිස අඩු කරාම සක්‍රීය සේවයේ ඉන්නේ 6,200ක් වගේ පිරිසක් තවත් පිරිසක් උපයන විට බද්ධ නිසා රැකියාවෙන් ඉවත් වෙලා තිබෙනවා. මේක බරපතල, මේකේ බරපතලකම තමයි විශ්වවිද්‍යාල සිසුන් සංඛ්‍යාව දෙගුණයක් වෙද්දී ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව 150කට වැඩි ප්‍රමාණයකින් පහත වැටී තිබීම. මේ හේතු නිසා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම වලින් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය දිනපතා පහත වැටෙමින් තිබෙනවා. අද වෙද්දී අපේ ඇමතිතුමියත් කිව්වා ග්‍රාමීය කාන්තාවන් මූණපාන ප්‍රශ්න ගැන. ග්‍රාමීය කාන්තාවන් ශුද්‍ර මූල්‍ය ණය නිසා 128ක් පීඩාවට පත් වෙලා තිබෙනවා. යුනිසෙෆ් වාර්තාව පෙන්නලා දෙනවා අපේ රටේ මව්වරු සහ දරුවෝ 28 ලක්ෂයක් මන්දපෝෂණයෙන් පෙරෙනවා කියලා. සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 263,000ක් මේ වෙද්දී වැහිලා ගිහින් තියෙනවා. තාම ඒ මිනිස්සුන්ට ඔළුව උස්සන්න බැරි වෙලා තිබෙනවා. මේක තමයි වර්තමානයේ අපේ රටේ තත්ත්වය. කවුරු කොහොම කිව්වත් බංකොලොත් වෙච්ච රටක් නිසා, විනාශ කරපු නිසා ආර්ථිකය අද මිනිස්සු මේව විඳවනවා. ජීවන වියදම වැඩි වීම කොතෙක්ද කියනවනම් කොළඹ පිටකොටුවේ පාරිභෝගික මිල දර්ශනයට අනුව 2023 ජනවාරි මාසයේ 3,960කට ගත්ත බඩු මල්ල, එම බඩුම අවුරුද්දකට පස්සේ 2024 ජනවාරි වල මිලට ගන්නකොට රුපියල් 7099ක් ගෙවන්න වෙනවා. මේක 80%කට වැඩිවීමක් අවුරුද්දක් ඇතුළත. ඒ මදිවට සභාපතිතුමනි, ආසියාවේ වැඩිම විදුලි බිල ගෙවන රට බවට ශ්‍රී ලංකාව පත් වෙලා තිබෙනවා. මෙන්න අද ජනතාවට විඳවන්න වෙච්ච දේවල්. විදුලි පරිභෝජනය මේ වෙනකොට 22%කින් අඩු වෙලා. සමහර මිනිස්සු, ව්‍යාපාර කරන මිනිස්සු, කඩ කරන මිනිස්සු කලින් පිටත් වෙලා යනවා ලයිට් දාන වෙලාවෙන් ඉස්සෙල්ලා. ඒ තත්ත්වෙට අද රටපත් වෙලා තිබෙනවා. අමනෝග්‍ය කාබනික පෝර ප්‍රතිපත්තිය නිසා අසරණ වෙච්ච ගොවි ජනතාව අදටත් ඒ තත්ත්වෙන්
ගර්භාණ්ඩ.
අද ගොවි ජනතාවට උදල්ලක් ගන්න රුපියල් 3,500ක් ඕන. වැඩිපුර අස්සන්නක් ගත හැකි, ආදායමක් ගත හැකි ප්‍රමිතියෙන් යුත බීජ ලැබෙන්නේ නැහැ. කෘෂි උපකරණ යන්ත්‍ර සූත්‍ර මිල අහස උසට නැගලා තියෙනවා. ඒවයි අමතර කොටස් මිල දරා ගන්න බෑ. වී කිලෝකට රුපියල් 80ක් 90ක් තමයි අද ලැබෙන්නේ. ගොවීන්ට ණය වෙනව හැර වෙන ක්‍රමයක් නැහැ. මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියලා කියන්නේ. අද මඩ හොදගන්න සබන් කැටයක් ගන්න බෑ වී කිලෝවක් විකුණලා. වී කිලෝ දෙකක් විකුණන්න ඕන සබන් කැටයක් ගන්න. ඉන්ධන මිල ඉහළ යාම නිසා සකලවිධ භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වෙලා තිබෙනවා. අපි දන්නවා ඉන්ධන බෙදුම්කරුව කියනවා ඉන්ධන පරිභෝජනයේ 50%කට වඩා අඩු වෙලා තිබෙනවා කියලා. ජාත්‍යන්තර ඇගීමට පවා ලක් වෙලා තිබුණ අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය. අද වෙනකොට මොකද සෞඛ්‍ය සේවයේ තත්ත්වය? ඇමතිවරයා ඉන්නේ කොහෙද හිටපු? බලන්න බාල ඖෂධ ප්‍රශ්නි, බරපතල දූෂණ වංචා නිසා, බේත්තිගේ නිසා, සීටී ස්කෑන් යන්ත්‍ර ඇතුළු යන්ත්‍ර සූත්‍රවල හිගේ නිසා, එවැගේම වෛද්‍යවරු සාමාන්‍ය වෛද්‍යවරු 800කට වැඩිය පිටරට ගිහිල්ලා, විශේෂඥ වෛද්‍යවරු 1200ක් විතර රටහැර ගිහින් ඉන්න හිතන රටක් හදනවා කියලා ඇවිල්ලා මෙන්න පත් කරලා තියෙන තත්ත්වෙ. ඒ දවස්වල විශාලා මහනුවර එදා තිබුණේ තුන්බිය
ප්‍රධානමන්ත්‍රීතුමා අවසන්
කරා. මම අවසන් කරන්න මෙන්න මේ ටික කියලා. එදා තුන්බිය කියලා එකක් තිබුණා විශාලා මහනුවර. අද වෙනකොට රටේ 6 බියක් විතර උදා වෙලා තිබෙනවා. රට හොරා කාපු හොරකල්ලිය නිසා හොරබියක් ඇති වෙලා තියෙනවා ජනතාවට. මේ ආර්ථික අර්බුදය හැමුවේ ජීවනෝපාය අහිමි වීමේ බියක් ඇති වෙලා තිබෙනවා. ජීවනෝපාය අහිමි වීම නිසා කුසගිනි බිය ඇති වෙලා තිබෙනවා. පෝෂණයේ බිඳවැටුන නිසා රෝග බියක් ඇති වෙලා තිබෙනවා. අධ්‍යාපන අහිමි වීමේ බියක් තියෙනවාද දරුවන්ට? මේ ඔක්කොම අස්සේ ප්‍රජාතන්ත්‍රවාදී අහිමි වීමේ බියක් ගැන ජනතාවට බයක් ඇති වෙලා තිබෙනවා. ඒත් ආණ්ඩුවට තියෙන්නේ එක බියයි, ඒ තමයි මැතිවරණ බිය. ඒ නිසා මම මීට වඩා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම අවසාන තප්පරේ අපේ ගීතා කුමාරසිංහ මැතිණියගේ කතාවෙන් පස්සේ කතා කරන්න වෙලා ඇති, මීට මතක් කරන්න ඕන. පොහොට්ටුවේ ප්‍රාදේශ සභාව ඇල්පිටියේ සභාපතිතුමා හිටපු එක්කෙනා ඔබතුමීලගේ මන්ත්‍රීවරුයි අනික් කට්ටියත් එකතු වෙලා ඔන්න දැන් පැරද්දුවා. දෙවෙනි සභාපතිවරයාත් දැන් අද පරද්දලා තියෙනවා. මේක තමයි රටේ තත්ත්වය. ඒකත් අපි අවධානයට ගමු කියන එක මතක් කරමින්, අද රටේ තත්ත්වය ඉතාමත්ම භයානක තැනක තියෙන්නේ. කවුරු කොහොම කිව්වත් මේ මොහොත වෙනකොට වර්තමාන තත්ත්වය අපිට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි කියන එක රටම දන්නවා කියන එක ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි.
සඳහන් කර නිසා මට පොඩි පිළිතුරක් දෙන්න ඕන ගායන්ත කරුණාතිලක මහත්මයා. එතුමා මම දන්නවා බොහෝම උනන්දුවෙන් සිටිනා ප්‍රාදේශීය සභාව ගැන. ප්‍රාදේශීය සභාවල හැම කෙනෙකුටම අවශ්‍යයි සභාපති වෙන්න. ඒ වගේ දෙයක් නිසා මීට කලින් එක පැරදුනා. නමුත් අපි ආයේ දැම්මා. දැම්මහමත් ඉදිරිපත් වෙන්නේ ඒ කට්ටියම තමයි. අද බලනකොට ඒක එකකින් තමයි ඒගොල්ලෝ දිනලා තියෙන්නේ. තව වාරයක් එනවා ගායන්ත කරුණාතිලක මැතිතුමනි. මම විශ්වාස කරනවා එල්පීටී ප්‍රාදේශීය සභාව මීළඟ වාරයේදී අපි දිනා ගන්න උත්සාහ කරනවා කියලා. මම නම් මේවට සාමාන්‍යයෙන් ඇඟිලි ගහලා ඒවත් ප්‍රශ්න කරන්න ගියේ නැහැ. හැම වෙලාවෙම උන්ට අවස්ථාව ලබා දුන්නා තමන්ගේ ස්වාධීනත්වයට ගරු කරමින් ඒ කටයුතු කරන්න. නමුත් මේකෙන් අපේ එල්පීටී විනාශ කරන්න මං ඉඩ දෙන්නේ නැහැ. එල්පීටීට කරන සියලුම කටයුතු අත්හිටවලා සභාවේ ප්‍රශ්න දාලා සභාපතිව නිරපීම ඥානාන්විත මිනිසුන්ගේ ක්‍රියාවක් නොවේ. ඒවා පලිගන්න කරන ඉතාම අසභ්‍ය එකක්. නමුත් මම ඒක රැකගන්නට ගැහණියක් හැටියට එල්පීටීට මේ කටයුත්තට ඊළඟට බැහැලා කටයුතු කරන බව තියෙනවා. දැන් අපේ ගායන්ත මහත්තයත් කල්පනා කරලා ඇති මාත් යන්න වෙනවා මේකට කියලා. කොහොමුණත් බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු එම්තුමිය. ගරු සරත් වීරසේකර මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, before I speak on the subject, let me take this opportunity to give a very important message to this august assembly. That is about an interesting and valuable article written by Mr. Darshan Veerasekara, a Sri Lankan lawyer pursuing an LLM degree at the Columbia University, published in the prestigious Groningen Journal of International Law. We know that we have fought with the war 30 years and defeated the most ruthless terrorist organization in the world. But yet the United States and the other Western countries are trying their best to punish us through various UN resolutions. They adopted a series of resolutions from 2012 to 2019 on Sri Lanka calling for accountability for war crimes perpetrably committed during the war against LTTE. Darshan was in the forefront in the fighting these resolutions, and he was instrumental in preparing the rebuttal, rejecting all the allegations regarding war crimes. I had the good fortune of handing over that document to UNHRC in person in Geneva, together with the reports of the 6 war crime experts attached to Parinagama Commission, that is Sir Desmond De Silva, Sir Jeffrey Nice, Professor Michael Newton, Professor Michael Crane, Rodney Dixon and Major General John Holmes. They all have confirmed that Sri Lanka forces have never committed any war crimes. Darshan's article called a UNHRC resolution of questionable legality on Sri Lanka and its importance as a catalyst for future UN reforms. In it, he proves that these resolutions sponsored by United States and its allies not to foster peace and reconciliation in Sri Lanka, but as innovative tactics to enable them to intervene in the internal affairs of weak nations by using UNHRC as a conduit. And also I must say that we see how even the present U.S. ambassador interfering into our every domestic affairs in our country, violating the Vienna Convention. In that state of affairs, I congratulate President Ranil Wickremesinghe for keeping her in a proper place when she tried to find fault with the manner in which the Aragalia was dispersed. Darshan also proves that in pursuing these resolutions, the UNHRC has violated the fundamental principles of the Charter of UN as well as UNHRC's founding documents. He says it is in the interest of all persons who value the rule of law in international affairs to know what exactly has happened so that they can advocate for the relevant reforms in order to prevent the United Nations from losing its credibility any further. Groningen Journal is an internationally reputed journal of international law. The editor-in-chief of the journal has made a special comment on Darshan's paper in this manner. He says, Darshan Veerasekhar exposes how powerful states use international institutions to monitor the developing world and its respect for international law. In this regard, the author assesses the possibility of reforming the UN systems and ensuring the total equality of states without having monitoring mechanisms only in respect of a special group of states. Darshan was born and raised in Sri Lanka but educated in the US at the University of California at Berkeley and also University of Iowa. He is the former head of Department of Legal Unit of the Eastern Province, worked briefly at the Sri Lankan Defense Ministry and also as a consultant to the Foreign Ministry. I now table this valuable article written by Darshan Veerasekhar, published in the prestigious Groningen Journal of International Law. Garu Sabhapatimini, Ekakyuvata Passe, Mama Atvashim Api, Isidhuantra Unnone, අදරාට යම්කිසි ස්ථාවර තත්ත්වයකට පත්ව තිබෙනවා ඒකට අපේ වර්තමාන ජනාධිපතිට ස්තුතිවන්ත වෙන්න ඕනේ විශේෂයෙන් රටේ සාමාන්‍ය ජනතාවට පීඩාගෙන දෙන උද්ඝෝෂණ නවත්තන්නට ඒ වගේම තමයි බහුතරයක් ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයේ කඩාකප්පල් කරන උද්ඝෝෂණ නවත්තන්න පියවර ගත්ත එක ගැන ඇත්ත වශයෙන්ම අපි අගය කරනවා උද්ඝෝෂණ කරන්න ජනතාවට අයිතිය තියෙනවා නමුත් රටේ නීතිය කඩන්න කාටවත් අයිතියක් නැහැ ඒ වගේම මයිතා පැහැදිලිව කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පැහැදහැරියා කියලා. රටක් සංවර්ධනය වෙන්න නම් ප්‍රතිමේම රටේ ජනතාව රටේ නීතියට ගරු කරන්න ඕනේ. කැලෑ නීතිය රජකණ්ඩ කෙසේවත් ඉඩ දෙන්න බෑ. ඒ වගේම ගරු සභාපතිතුමිනි රටේ ආර්ථිකයේ අයථාතත්වයට ගෙන ඒමට ජනාධිපතිතුමා දරන වෑයම අගය කරමින් රජයේ මන්ත්‍රී කෙනෙක් හැටියට අපි ක්‍රමක්‍රමයෙන් ඉන්දියානුකරණයට භාජන වෙනවා නම් ඇත්ත වශයෙන්ම අපි ඒකට සම්පූර්ණයෙන් විරුද්ධයි. ඉන්දියානු රුපියල අපේ රටේ භාවිතයට එනවා නම් ඒකට අපි විරුද්ධයි. ඒ වගේම තමයි අපි ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තය වෙනවා නම් ඒකටත් අපි විරුද්ධයි. ඉන්දියාව අපිට විවිධ දුෂ්කර අවස්ථාවදී ලබා දුන් සහාය ඇත්ත වශයෙන්ම අපි අතිශයින් අගය කරනවා. නමුත් රටට ඇතුල් වෙන සහ රටින් පිටවන දොරටු ගුවන් තොටුපළ වගේ වල පාලනය ඉන්දියානු සමාගම් වලට දෙනවා නම් ඒකටත් අපි විරුද්ධයි. ඒ වයිතාම සංවේදී ස්ථාන ඒව විදේශිකයන්ගේ අතට යාම අපේ රටේ ස්වාධීනත්වයට ගැලින්ම බලපාන නිසා. ඒ වගේම තමයි එත්කා ගිවිසුම අත්සන් කරන්න යනවා නම් ඒකටත් අපි විරුද්ධයි. මොකද සීපාසා එත්කා නමින් එන මේ ගිවිසුම් පසුගිය සාලේ රජයේ ජනතා විරෝධය නිසා නැවතුණා. ඒ කාලයේ ගිවිසුමෙන් විශේෂයෙන්ම ඕනෑම ඉන්දියා මේ ගිවිසුමෙන් විශේෂයෙන් ඕනෑම ඉන්දියන් යුක්ත මේ රටට ඇවිත් රැකියාවල් කරන්න හැකිනම් ඒක අපිට තදින් බලපානවා. අපි දැන් අපිට දැනගන්න ලැබෙන විදිහට මිලියන 44ක් ඉන්නවා ඉන්දියාවේ රැකියා නැතුව. ඒ වගේම සමහර රැකියා නැති වෛද්‍යවරු ලක්ෂ 2ක් ඉන්නවා. ඒ වගේම වාර්ෂික ඉන්දියානු වාර්ෂිකව ඉන්දියාවේ ඉංජිනේරවරු ලක්ෂ 15ක් බිහි වෙනවා. අපේ රටේ බිහිවෙන ඉන්දියානුවරු 2000ක් පමණයි. අවුරුදු 25ට අඩු ඉන්දියානු උපාධිධාරීන් 142කටම රැකියාවල් නැහැ. එතකොට රැකියාවල් නැති ඉන්දියානු සියල්ලන්ටම ලංකාවට එන්න හම්බුනොත් ඒ සම්බන්ධයෙන් සීමා තිබෙනවද? එතකොට අපේ රටේ ඉන්න තරුණයන්ට වන්නේ මොකද්ද කියලා අපි අහන්න කැමතියි. ඒ වගේම අපි අද වෙනකොට IMF නැත්නම් ජාත්‍යන්තර මූල අරමුදල කියන කොන්දේසි සියල්ලක්ම කළ යුතු තැනට ඇවිත් තියෙනවා. ඒ නිසා IMF ආධාර ලබා ගන්න අතරම අපි ඇත්ත වශයෙන්ම විකල්ප සඳහා යා යුතුයි. අපි BRICS Plus වලට යන්න බැරි ඇයි කියලා ඇත්ත වශයෙන්ම අහනවා. ඒකත් දන්නවා බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ සවුත් අප්‍රිකාව මේ රටවල් එකතු වෙලා ඒ හදලා තියෙන සංවිධානය. ඒකට ආජෙන්ටිනා සහ සවුදි අරේබිය වගේ රටවලුත් එකතු වෙලා තියෙනවා. ඒකේ තියෙනවා නිව් ඩෙවලොප්මන්ට් බැංක් කියලා.
ගරු මාධ්‍යතුමා තව විනාඩි 2යි.
ඇත්ත වශයෙන්ම අපි IMF මතම යැපෙන්න අවශ්‍ය නැහැ. ඉතින් එහෙම කියලා ඇත්ත වශයෙන්ම මා කියන්න ඕනේ මේ විපක්ෂ ඇමතිසම කියන මේ රටේ බංකොලොත්භාවයට මේ රජය වගේ කියන්න ඕනේ කියලා. නමුත් ගරු සභාපතිතුමනි ඒක ආරම්භ වුණේ ඇත්ත වශයෙන්ම යහපාලන රජය කියන එක තමයි ඉතා පැහැදිලිවම කියන්නේ. මොකද දන්නවා අපි 2015 ඉඳන් 2019 දක්වා ලෝකෙ කිසිම ලෝක උදුරක් තිබෙන්නේ නැහැ. අපේ තිබ්බ සංචිතයේ ඩොලර් බිලියන 8කට වඩා. ඒක අපේ වර්ධන වේගය 7%කට වඩා තිබ්බා. අපි ඒ වගේම තමයි ඒ යහපාල රජයේ කාලේ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4.5ක් වාර්ෂිකව ලැබුණා. එවගේම තමයි විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 7ක් වාර්ෂික ලැබුණා. හම්බන්තොට වරා විකුණලා ඩොලර් බිලියන 1ක් ලැබුණා. මීට අමතරව ඔවුන් ඩොලර් බිලියන 12.5ක් ණයට ගත්තා ISB වලින් රජාත්‍යන්තර සොයදී බැඳුම් කර වලින්. එතකොට එහෙමත් තියලා මේ රට බාර දෙනකොට අපේ සංචිතයේ තිබ්බේ ඩොලර් බිලියන 7කටත් වඩා අඩුයි. අපේ වර්ධන වේගය 2%ටත් වඩා අඩු වෙලා, විදකියවත් වැඩි වෙලා, උද්යමනයත් වැඩි වෙලා. ඉතින් ඒ නිසා මේ වගේ බංකොලොත් භාවයක් පටුනා නම් ඒක ආරම්භය දුන්නේ යහපාලන රජයකල ඉතාම පැහැදිලි වාක්‍යයක් සිටිනවා. ඒක තමයි මේ රජය කවදාකවත් ණය ගත්තේ නැහැ. තාම අපි ගෙවන්නේ යහපාලන රජය ගත්ත ණය. දෙක නිසා නමුත් මේ රජාවට පස්සේ ගෝඨාභය රාජපක්ෂ බලයට ආවට පස්සේ මාස 3ක් යන්න ඉස්සෙල්ලා කොරෝනා වසංගතය ආවොත් මේ දන්නවා. ඒ කොරොංගා වසන්තය නිසා කිසිම සංචාරකයෙක් රටට ආවේ නැහැ. කිසිම විදේශ ප්‍රේෂණයක් ලංකාවට ආවේ නැහැ. ලංකාවට ආවේ නැහැ අවුරුදු දෙකක් තිස්සේ. ඒ වගේම තමයි සමහර දේශපාලන පක්ෂ අපි දන්නවා ජනතාවට කියලා යවුවා අපේ මේ රටට කිසිම විදේශ විනිමයක් එවන්න දෙපයි කියලා. ඒ වගේ කඩාකප්පල් වැඩක් කරපු අවස්ථාවක එන්නට සදා තිබ්බ අපේ රටේ තිබ්බ සම්පූර්ණයෙන්ම විදේශ සංතිතියක් ඉවර වුණා.
අවසන් ගාන ගරු මන්ත්‍රී.
වගේම තමයි ගරු සභාපති තව එක තත්පර 10යි. මේ හොරකෑ මුදල් කියලා කියනවා. අපිත් කැමතියි ඒ හොරු හොයන්න. ඒක 2015 මේ යහපාලන රජයේ බලයට ආවේ හොරුන් ගැන කියලා අවුරුදු 5ක් තිස්සේ හොරුන් එව්වේ නැහැ. එයත් කිව් යුතුයි. ඒක නම් තමයි ජනතා මිත්‍ර පෙරමුණේ නායකයා SCID එකට පත් කළා. නමුත් ඔහු ෆයිල් බලගානක් ගෙනාවා. එකක්වත් ඔප්පු කළේ නැහැ. ඔහු කියනවා චෝදනා තියෙන්නේ එල්ල කරන්න මිසක් සනාථ කරන්න නෙමෙයි කියලා. ඉතින් ඒ වගේ
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
මේ රට මම කියන්න කැමතියි මේ රට බංකොලොත් නම් මේ රට ණය ගෙවන්න බැරි නම් ඒකේ ආරම්භය වුණේ යහපාලන රජය කියන කියමින් මගේ කතාව අවසන්.
ස්තුතියි. බොහොම ස්තුතියි ගරු හරින් ෆර්නැන්ඩෝ ඇමතිතුමා. ඔබට විනාඩි 14ක කාලයක් තියෙනවා.
ගරු මුලසිටම වුණ මන්ත්‍රීතුමියනි, ස්තුතිවන්තවද අවස්ථාව ලබා දීම ගැන. හැබැයි මට මේකට උත්තර දෙන්න අවශ්‍ය පුද්ගලයා මේ අවස්ථාවේ මෙතන නැති නිසා වුණත් ඊයේ දවසේදී විශේෂයෙන්ම විශාල ආන්දෝලනයක් කරුණු කීපයක් ප්‍රකාශ කරා ඉන්දියාවේදී මම කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන්. ගරු මුලසිරුම මන්ත්‍රීතුමියනි, කනගාටුවට කරුණ වෙන්නේ ඇයි මේ සමහර මිනිස්සුන්ට ඔන්ලයින් පනත් අවශ්‍ය කියලා. විනාඩි 15ක කතාවක් කරපුවම ඒ විනාඩි 15 කතාවේ සාමාන්‍යයෙන් නාලිකාවක වෙන්න පුළුවන්, සෝෂල් මීඩියාවක වෙන්න පුළුවන්, දාන්නේ විනාඩියකෝ දෙකකෝ තුනක කෑල. දැන් ඔබතුමියගෙත් මම දැක්ක සමහර කෑලි යනවා. ඒවා විකෘති විදියට කපන්න පුළුවන් ඕන නාලිකාවලට ඕන විදියට තමන්ගේ දේශපාලන මතය හදන්න. ඒක තමයි ඔන්ලයින් වලද තියෙන භයානකත්වය කියන එක අපි මුලින්දම කිව්වා. නමුත් දැන් මේකේ තියෙන්නේ එතනින් එහාට ගියපු එකක්. කරු මොනසුනෝපර මන්ත්‍රීතුමියනි, ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් එන මොහොතකදී ඉන්දියාවත් එක්ක තියෙන ඉතිහාසයේ සම්බන්ධතාවයත් එක්ක බලනකොට වචනයක් කතා කරනකොට ශ්‍රී ලංකේස පාර්ට් ඔෆ් ඉන්දියා කියන එක ව්‍යවස්ථානුකූලව වැරදි දෙයක් කියලා අර්ථකථනය කරලා හම්පට්ට ගහන්න හදන මේ පාර්ලිමේන්තු හිටියා කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. ඒ ගැන මම කනගාටු වෙනවා. මොකද ඒකට හේතුව එතුමාගේ දේශපාලනය ගැන හොයලා බැලුවොත් එහෙම එතුමා විසින් මේ රටේ මහතිර් මොහොමඩ්ලා, ලීකෝන් නියුලා ගෙනල්ලා ලංකාව වට්ටපු වැට්ටිල්ල ගැන අපිට හොඳට අතීතය මතකයි. ඒ වගේම එතුමා තුම්මුල්ලේ ගිහිල්ලා ලෙමන් පෆ් කාලා එකපාරට පණ ඇවිල්ලා ඇවිදන් ආපු හැටි අපිට හොඳට මතකයි. තුම්මුල්ලේ ඉඳලා පොලිසිය නිලධාරින්ගේ DIG ලගේ තොප්පි ගලවපු හැටි අපිට මතකයි. මේ කරන්නේ කුවකකම. මේ කරන්නේ ඉන්දියාවෙන් වැඩිම සංචාරක වෙන වෙලාවේ මාව දඩමීමා කරගෙන අරගෙන දේශපාලන වශයෙන් වාසියක් අරන් එල්ලෙන්න තැනක් නැති වෙලාවේ කරන්නා වූ මහත් පහත් ක්‍රියාවක් ඇරෙයි මම මේ අස්සාවේදී දකින්නේ ගරු මුරුසුන ඔබ මන්ත්‍රීතුමනි. I would like to mention this in English also. Unfortunately, if he was there, he wouldn't have understood this because I spoke in English. It was an event at Sofitel in Mumbai. It was a road show. More than 400 participants of travel agents were there. I humbly thanked India for saving Sri Lanka for the last 13 to 14 months with giving us the maximum amount of tourists. And when I was speaking on that,
I went on to elaborate the connection that Sri Lanka has with India. It's not only with the history, it's with our words, our music, our film industry, our food. Especially in Kerala, you call it up, we call it up. In Kerala, they call Indiappam, we call it Indiappam. So I was explaining that we were both very similar. So Sri Lanka is a part of India. I can't sell India, Sri Lanka to India. What kind of an imbecile is that particular man who is trying to create something that is completely out of context? Garu, Mulusumaru Mantrajumini, just to even mention why I'm quite disappointed is that over the period of time, if you go to Rama and Sita's story, even where Buddhism came from, we all had a connection to India. Trying to say that we are brothers, whenever we are at a bad point, Amaru Vetlaina Tanakadi, India has always supported us. India has backed us. Indian credit line, it is good. India apita behedna thukoda India behedna koda it's good. India team ekak vena loke ekama team ekakwat Lankawata enna thukoda India is good. India tourist Lankawata koda India is good. But when I ask Indians to come and invest in Sri Lanka, that's bad. Dubai rajya gattot, Singapore rajya gattot, Malaysia rajya gattot, diunu vela tiyenne kohomada kiyala hawwot through investment. So asking the ITC hotel that is being built in front of Goldface, right next to Taj Samudra, is the first Indian hotel that is being opened out of India. That's an investment. How would a country develop without investment? Eadi unune pattiya hange communication ekak karala indala ochchara koti pedi ekkuna eyaage investment ekak kohin aawada kiyala mama dannne ne. හැබැයි රටක් දියුණු වෙන්න නම් ඒකට ලෝක ඉන්වෙස්ට්මන්ට් ඕනේ ලෝකෙ චීනටත් වඩා එහාට ගිය බලවතෙක් ඉන්දියාව. ඉන්දියාවත් එක්ක ගනුදෙනු කිරීමේදී අපේ ඉතිහාසයත් එක්ක තිබුණු ඒ සම්බන්ධතාවය ගැන කතා කිරීම පහත් කරලා කතා කිරීම ගැන මං ඉතාමත්ම ලැජ්ජ වෙනවා දේශපාලන ඒ දෙබිඩි නපුංසක පිළිවෙත ගැන. එයා වගේම තමයි අර රුපියල් 100 එකතු කරපු ගම්මත් ඒ ගම්මත් ඇවිල්ලා තන්නේ කර අමු ලීකන් නියු මහතිර් මොහමඩ්ලා උස්සන් ආපු ඇවිල්ලා මේ රට සුකිත මුිත රාජ්‍යයක් කරනවා කියපු තනි හොර ගෙඩියෝ දෙන්නේ ඒ හොර ගෙඩියෝ දෙන්න තමයි අද යහපැත්තේ ඉඳලා මුකේ හරි එල්ලෙන්න උත්සාහ කරන අනිත් කඩේ කවුද අර ඊයේ පෙරේද 10 දෙනෙක් 15 දෙනෙක් ආවා කාර්යාලයේ ඉස්සරහට සංචාර කර්මාන්තේ කාර්යාලයේ ඉස්සරහට and they were the exact people who said who went on to say that women can be barren because of the Brescia Devia. Women can be barren from the Kotturoti Devi. These are the same people who created that sentiment in the country which our country fell apart. They are responsible and they are today saying the same thing when you appreciate India. India state, foreign state secretary mentioned that whoever wants to travel out of the country first travel to Sri Lanka. What a brilliant statement. Am I not to say Sri Lanka and India is a part of each other? Because we have a huge history. Itihase arambalan. Mahindagamaniya kohindai. Vijayakumara kohindai. Kueni kathawa kohindai. Single mataviruddha ollangiribu boardala akshara kohindai. Nodakin vitarak. එකයි එකතු මොකද්ද කරපුවම ගණන් කියපු මිනිස්සයනේ ඔය ඉතින් මම ඒ කිව්වා වගේ පට්ටි හන්දේ කොමියුනිකේෂන් කාර්යයකට මම උත්තර දෙන්න කැමති නෑ ඒ නිසා එතනින් එහාට ඔවුන් කැබිනට් වලට ගිහිල්ලා කරපු දේවල් ගැන මම ඊට වඩා හොඳට අත්දැකීමෙන් දන්න නිසා මම ඒව ගැන කතා
කරන්න honorable member you have 2 more minutes
yes I would wind off madam but I would like to reiterate that Sri Lanka is indebted to India for all the support they have given Investing in Sri Lanka and selling the country is two different things. We were not selling the country. We would invite any country to invest in Sri Lanka at this moment. But I am proud to say, we have turned around the tourism. The numbers have been increasing.
The forward bookings looks amazingly good, and Sri Lanka is in a, walking on the right direction. So if somebody wants to be in that situation, just to use a word, part, being, I use the word part, Sri Lanka is a part of India. Kena part kena vachaneta man hitena moonta e part ekata heart eka kada gena kya gahuwata mama ekata kalabala wenne ne hari Winston Churchill has said if you very famous quote, if you will never reach your destination if you stop and throw stones at every dog that barks. I think this is worse than a dog, so I do not want to stop and throw stones. I would rather throw some bones than wait. So on that note, I would say that I'm grateful to India for all the tourism support they have been giving us, all the support they have rendered when we were at a crisis, and we will continue to work with a country who helps us, who we only call as a brother when we need, but then when we want to do our politics, put them down. So I am not that politician. I'm grateful and I'm proud of what we have reached so far, and I will ever continue to do so. If anybody wants to take me to court and say that I have violated the Constitution, I'm ever willing to go to any court and defend myself. Thank you.
Thank you.